පාර්ලිමේන්තු ස්ථාරණියෝග 27 දෙක යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මහතා.
අනගාටුයි කතානායකතුමනි. බලශක්ති සුරක්ෂිතතාවය විදේශ විනිමය සංරක්ෂය සහ පිරිසුදු බලශක්ති සංක්‍රමාන්තය පිළිබඳව නැවත නැවතත් ලබා දී ඇති ජාතික පොරොන්දු මැද්දේ වුවද ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ මුහුණ දෙන අඛණ්ඩ පිරිහීම සහ පෙනෙන්නට තිබෙන වෙනස්කම් කිරීම පිළිබඳව දැඩි ජාතික වැදගත්කමකින් යුත් කරුණක් සම්බන්ධයෙන් මම රජයෙන් විමසා සිටිමි. ඉන්ධන මූලාශ්‍රය සහ හදිසි උත්පාදන අවශ්‍යතාවෙන් මත පදනම්ව තාප විදුලි උත්පාදනය පිරිවැය ඒකකයට රුපියල් 85 සිට රුපියල් 175 කතානායකතුමනි, මම පොඩි වෙනස්කමක් කරන්න ඕනේ. මම මේක ප්‍රශ්නේ හදනකොට ඩොලරක තිබේ 323යි, දැන් 355යි මේ මොහොතේ. ඉතින් මේක රුපියල් 100යි 225යි අතර ඒකකයක් වෙනවා කියලා තමයි මම නිවැරදි කරන්න අවශ්‍ය වන්නේ. දක්වා ඉහළ අගයක් පවතින බව වාර්තා වන අතර ආර්ථික වශයෙන් අවදානම සහගත කාලයක මෙලෙස විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් බැහැරට ගලා යයි. එසේ වුවද ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාවය, විදුලිය කපාහැරීම කර්ටේල්මන් පිළිවෙත ප්‍රමුඛතාවය ප්‍රමාදයෙන් තරගකාරී නොවන ගාස්තු ව්‍යූහයක්, දුර්වල බැටරි බලශක්ති ගබඩා පද්ධතිය BESS බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් දිරිගැන්වීම සහ ජාතික පද්ධතිය දැනටමත් සපයා ඇති විදුලිය සඳහා ගෙවීම දීර්ඝ කාලයක් ප්‍රමාද කිරීම හේතුවෙන් පුරාජනනීය බලශක්ති ක්ෂේත්‍රය දැඩි දුෂ්කරතා මුහුණ දෙයි. කතානායකතුමනි, මේක මේ කතා කරන්නේ පුරාජනනීය බලශක්ති සම්බන්ධයෙන්. මොකද අදට 2300ක මෙගවට් ප්‍රමාණයක් ඇති වෙලා තියෙන අත වශයෙන් මතක් කරන අවශ්‍යයි. මේක අජිත් පෙරේරා සහ මම මුදල් ඇමති වශයෙන් නැති කරපු එකේ 2500කට මේ සෝල ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. පුරාජනනීය බලශක්තිය සංවර්ධන කායින්ගේ සම්මේලනයේ ෆ්‍රෙඩ් අනුව 2025 දෙසැම්බර් මාසයේ සිට පුනර්ජනනීය බලශක්ති සැපයුම් කරුවන් සඳහා වන ගෙවීම් අත්විටුවා ඇති අතර අද වන විට හිඟ මුදල රුපියල් බිලියන් 15ක් ඉක්මවේ. මිලියන් 15,800ක් දැන් වෙනකොට මෙයින් සංවර්ධන මෙයින් 400කට ආසන්න පිරිසකට සහ මෙගවට් 1000කට වැඩි ස්ථාපිත දාරිද්‍රතාවයට බලපෑම් එල්ල වී ඇත. කතානායකතුමනි, මම ඇමතිතුමාගේ විමසා සිටින්නේ එක පුනර්ජනනීය බලශක්ති වෙත දැනට ගෙවීමට ඇති මුළු හිඟ මුදල එක් අංශ සෙක්ට 90 වෙන්වෙන් වශයෙන් ප්‍රකාශ කරන්නේද? දෙක, ඉහත සඳහන් කළ පුනර්ජනනීය බලශක්ති මාස ගණනාවක් තිස්සේ ගෙවීම් නොකර තිබියදී තාප විදුලි සැපයුම්කරු වන්ට ගෙවීම කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ ඇයි? තාප විදුලි උත්පාදනය වත්මන් සාමාන්‍ය ඒකක පිරිවැය කොපමණද? 3, 2024, 25 සහ 2026 මේ දක්වා කාලය තුළ තාප විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති අතර සාපේක්ෂ සාමාන්‍ය ඒකක උත්පාදන පිරිවැය රජය විසින් ඉදිරිපත් කරන්නේද? කතානායකතුමනි, මං කාරුණික ඉල්ලනවා මේකේ සංශෝධනය කරන්න. අද විදුලි බල මණ්ඩලය මේ තෙල් ගන්නේ මිල සහ අපේක්ෂිත මිල කීයද කියලා දැනුවත් කරන්න. ස්තුතිය. 4, ගබඩා කිරීමේ ස්ටෝරේජ් සහ පද්ධතිය නවීකරණය විසඳුම් අනුගමනය කරනවා වෙනුවට සතියන්තයේ සහ විදුලි ඉල්ලුම් අඩු කාල සීමාවේදී පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කපාහැරීමට කර්ටේල්මන් ලංකා විදුලි බල මණ්ඩලය දිගින් දිගටම කටයුතු කරන්නේ කුමන තාක්ෂණික හෝ ප්‍රතිපත්තිමය පදනමක් මතද? 5, කර්මාන්ත අංශයේ නැවත නැවතත් කරන ලද ඉල්ලීම් මාධ්‍යයේ වුවද BESS කියන්නේ බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් ගාස්තු සහ දිරිගැන්වීම් ව්‍යුහයන් වාණිජමය වශයෙන් ආකර්ෂණීය නොවන මට්ටමක පවතින්නේ ඇයි? That is non-commercial feasibility. 6, මේ වන විට පුරජනනීය බලශක්ති ව්‍යාපෘති සහ සේවකයින් කී දෙනෙකුට මෙයින් බලපෑම් එල්ල වී තිබේද? පුනර්ජනනීය බලශක්ති ණය හේතුවෙන් බැංකු ක්ෂේත්‍රයට ඇති වී තිබෙන අවදානම එක්ස්පෝෂර් කෙබඳුද? 7. රුපියල් බිලියන් 15ක් ඉක්මවා වන හිඟ මුදල් පියවීමට සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යවසායන් කඩා වැටීම වැළැක්වීමට රජය ගන්නා කඩිනම් පියවර මොනවාද? 8. ගාස්තු ගෙවීම සහතික ගබඩා ප්‍රතිපත්ති පද්ධතිය ඒකාබද්ධව සහ දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතා ඉලක්කය ඇතුළත් පුළුල් පුනර්ජනනීය බලශක්ති මාර්ගය සිතියමක් රෝඩ් මැප් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද? ස්තුතියි.
Honorable Minister.
Honorable Speaker, I have the answer in English. The first question related to outstanding payment presently due to renewable energy. It is 8,057,852,888. The breakdown from the major hydro, average cost is 2.05 in LKR. Mini hydro, 14.67. Rooftop solar, solar, rooftop and ground-mounted solar, it is 25 rupees 13 cents. Wind, 17 rupees 4 cents. Biomass, 38 rupees 70 cents. Waste to energy, 36 rupees 20 cents. And the second question is why the payment to thermal power supply being prioritized. That's a wrong interpretation of the interpretation of the question. So we have not prioritized the power supply, thermal power supply. So our priority is always to maintain the stability. So the national system operator priority has been to ensure the continuous electricity supply despite record high electricity demand, increased fuel prices and low hydro conditions. So no priority was given to the thermal power plants as the question stated. The priority was given to the ensuring the continuous supply of fuel to power plants. So the cash flow was managed to achieve this objective. The answer has the question for the thermal power, what is the present average unit cost of thermal power generation? That is average unit cost thermal power generation as projected for Q3 in 2026 is for the interim tariff filling is 31 rupees and 99 cents. Question number 3. Will the government provide the comparative average unit generation cost between thermal and renewable energy during the 2024-25 and 2026 to date? In 2024, thermal is 29 rupees 86 cents. Renewable in 2024, 19 rupees and 98 cents. In 2025, 28 rupees and 11 cents. Renewable energy unit cost is 21 rupees 92 cents. In 2026, from tariff filling up to date, thermal is 31 rupees and 99 cents, and renewable energy is 23.38 cents. So the question number 4, it's asked that what technical or policy basis has the CEB to continue the curtailment of renewable energy generation during the weekends and low demand? Again, it's a wrong interpretation. There is no policy basis for continuously curtailing the renewable energy generation. Any curtailment has been due to the purely technical reason. The system stability is at risk during the low demand and high renewable energy generation, especially in weekends and holidays. The utility successfully maintained the grid despite approximately 800 megawatt of additional renewable energy, mainly from rooftop solar energy penetration in the last 15 months. Several technical solutions were implemented during that time. As an additional measure, tender was 160 megawatt battery energy storage system have been awarded and contracts have been signed. Another tender for 300 megawatt of batteries will be floated in the near future. Procurement of 100 megawatt frequency control, that is BESS, is ongoing as well. So that means with this statistics, we can clearly see that the government focus on increasing the renewable energy. But at the same time, I would like to mention now up to 2024, we have the rooftop solar only 6.2%. But when it comes to the 2025, it has been increased to 10.7%, and by 2026, now it is April, it is 13.3%. So that means you can clearly see that the rooftop solar has been doubled during 1.5 years. So that means that indicate the clearly as a government, we have given the priority to increase the renewable energy component in our power generation. Thank you.
Honorable.
Sorry. There are some more questions.
Yes.
Question number 5. Why have BESS tariff and incentive structure remained commercially unattractable? That is also again based on wrong information. There is no evidence that BESS tariff and incentive structures have been unattractive, because the recent tender attracted 153 bids from 38 bidders, and very competitive prices were achieved. So that means there is no question about unattraction of BESS. Question number 6. How many renewable energy developers, projects, and employees have presently affected? The total number of developers affected by delayed payment is 386. Other information is not available at the moment. Once I get it, I will let you know. Question number 7. What immediate step will the government take to settle the outstanding due exceeding nearly 15 billion? So the answer is NSO made the payment of 2 billion rupees on 19th May, a few days ago. Another 1 billion will be paid next week to renewable energy plants. So we are optimistic to fully settle the outstanding balance before the end of June. Question number 8. Will the government table before Parliament a comprehensive renewable energy roadmap covering the tariff and so on? So the Cabinet has approved the National Electricity Policy and National Tariff Policy that will ensure long-term energy security targets. The policies include measures for the comprehensive renewable energy roadmap covering tariff, storage policy, grid integration, and safeguard to electricity consumers. Thank you.
Honorable Ravi Karunanayake.
කථානායකතුමනි මම ප්‍රථමයෙන්ම අගය කරනවා මේ ඇමතුමා ඔබම ඕනේ කමින් සම්පූර්ණ උත්තරය ලබා දෙන්න හැදුවට ඒකේ දෝෂ ටිකක් තිබෙනවා ඒ කියන අවස්ථාවේදී දැන් BESS එක බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එකේ ප්‍රයිසින් මට ආරන්ති ජූනි 6 වෙනිදාට පසුව මේක මහජන උපයෝගිතා කොමිසම තුලින් තමයි මේ ප්‍රයිසස් දෙන්නේ CB එක නොවේයි ඒක හරියද කියලා උත්තර දෙනකොට February 25 2025 අර පානදුරේ වඳුරගේ ප්‍රශ්නෙට පස්සේ මේ කර්ටේල්මන්ට් එක තිබෙනවා මේක නැහැයි කියන එක බොහොම ප්‍රශ්නයක් මොකෝ සෙනසුරාදා ඉරිදා මේ ග්‍රිඩ් එකේ ගන්න බැරි තත්ත්වයක් අනුව දැන් වෙනතුරු කර්ටේල්මන්ට් හැම සුමානෙම ඇති වෙනවා ඒක තුළ මේ සෝල පුරජ්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට ලොකු ප්‍රශ්නයක් ඇතිර දෙන මේක බැංකබල් නෑයි වෙලා තියෙනවා දැන්. ඒ වගේම ඔබතුමාගේ උත්තරය තුළින් ජාත්‍යන්තර මූලි අරමුදලේ පිරිවැය පරවාර්ථක කොස්ට් රිෆ්ලෙක්ටිව් ගමනක් ඇතිකරගෙන යන නිසා දැන් ජාත්‍යන්තර මූලි අරමුදලේ මිලියන 350 ට්‍රාන්ච්කත් බලාපොරොත්තු ඉන්න නිසා යම් මිති එකගතාවයක් තියෙනවද මේ ගිය සුමානයේ 10%කින් වැඩි කරලා රුපියල් අව ප්‍රමාණය 300 ඉඳන් 312 වෙනකම්. දැන් 312 ඉඳන් 355ට අඩු වුණාම තව 121ක් වැඩි කරන්න වේවිද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ මුදල් ලබා ගැනීමට පෙර. මේ ඔක්කොම අද මහ බැංකුවේ රුපියල් ආරක්ෂා කිරීමේ බැරි ප්‍රශ්නේ නිසා අද සම්පූර්ණ ජනතාව මේකට පීඩනය ලක් වෙලා තිබෙනවා. අපි එදා ප්‍රශ්න කරේ රුපියල ශක්තිමත් කිරීමෙන් ජනතාව ආරක්ෂා කරනවා කියලා. ඉතින් මම ජනතාව වෙනුවෙන් ප්‍රශ්නේ අහනවා, ඔබතුමා කරුණා කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔතරම් බය වෙන්න එපා. අපේ ජනතාව ආරක්ෂා කරන්න අවශ්‍යයි මිලියන 350ට වැඩිය අපේ ලක්ෂ මිලියන 22ක ජනතාව ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයි කියන එක මම මේ අද ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහනවා.
ගරු මන්ත්‍රීතුමා කාරණේ අවසානයේ කමෙන්ට් එකෙන්ම පටන් ගත්තොත් ඔබතුමා උපකල්පනයක ඉන්න ආණ්ඩු IMF එකට බයයි කියලා. ඒ වැරදි උපකල්පනය මත ඉඳගෙන තමයි බොහෝ කමෙන්ට් කරන්නේ. ඒ නිසා ඒ වැරදි උපකල්පනය අයින් කරගත්තොත් බොහෝ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඊළඟට තාක්ෂණික කරුණු මම පැහැදිලිව කිව්වා, කර්ටේල්මන්ට් එකක් වෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ තාක්ෂණික අවශ්‍යතාවය මත. එහෙම නැතෝ රිනියුබල් එනර්ජි අඩු කරගැනීමේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. විශේෂයෙන් ඔබතුමාත් හොඳින්ම දන්නවා අපි රිනියුබල් එනර්ජි එකතු කරනකොට විශේෂයෙන් අවශ්‍යතාවයක් තමයි චාලක ශක්තිය මත පදනම් වෙච්ච රිනියුබල් එනර්ජි වැඩි කම්පොනන්ට් ප්‍රමාණයක් තිබුණොත් තමයි අපිට පද්ධති ස්ථායීතාව පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් සම්පූර්ණ සෝලාවලට ගියොත් සෝලා වලින් වැඩි කම්පොනන්ට් ප්‍රමාණයක් ගත්තොත්, ඒ කියන්නේ ඩිමාන්ඩ් එකට වඩා සප්ලයි එක වැඩි වුණොත් සෝලා වල අපිට පද්ධති පාලනය කරගන්න බැරි කමක් තියෙනවා. ඒ නිසා තමයි මම කලිනුත් සඳහන් කරා වගේ පිළිතුරේ අංක 4 සඳහන් කරා වගේ අපිට අවශ්‍යතාවය තියෙන්නේ විශේෂයෙන් ground mounted සෝලා වල, සෝලා පාම් වල curtailment එකක් කරන එක. හැබැයි අපි එකෙන් රූප්ටොප් සෝලා වල, ගෘහස්ථ සෝලා වල ඒ curtailment එක කරන්නේ නැහැ. කරන්න ඇත්තරම තාක්ෂණික හැකියාවක් ඇත්තෙත් නැහැ. එනිසා මම ඒක සඳහන් කරන අතරේ දැන් ඔබතුමා විශේෂයෙන් අහන්නේ මේ ඩොලරේ මිල ඉහළ යාමත්, විශේෂයෙන් මැද පෙරදිග අර්බුදයත් එක්ක ඇති වෙච්ච තත්ත්වය තුළ තවදුරටත් ඉලෙක්ට්‍රිසිටි එකේ බිල ඉහළ යාමක් සිද්ධ වේද කියන එක. නමුත් අපි තා පැහැදිලිව සඳහන් කරා මේ මිල ඉහළ යනකොට ඒ මිල ඉහළ යාමේ ඍජු බලපෑම තියෙන්නේ ඒකක 180ට වඩා වැඩියෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයන්ට පමණයි. අනිත් අයගේ ඒ බර රජයේ විසින් බිලියන 15ක් NSO එකට දීලා ඒක දරාගෙන තියෙනවා. සමහරට ඍජු පිළිතුරක් හැටියට කියන්න පුළුවන් සැප්තැම්බර් මාසයේ වෙනතුරු විදුලි බිලේ ඉහළ යාමක් අපි බලාපොරොත්තු ඉල්ලීමක් කරන්න, අපි PUSL එකෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
ගරු ශානික්‍යන් රාජපුත්‍රයන් රාසමාණික මහතා.
Thank you, Honorable Speaker. I'd like to raise the following question. Honorable Speaker, a widely accepted principle in many countries is that individuals engaged in political struggles or protests should not be treated as ordinary criminals but as political prisoners. In line with internationally recognized standards, including those of the Council of Europe, a political prisoner may be understood as a person whose detention arises primarily from political beliefs, actions, or identity, particularly where such detention violates fundamental rights or results from disproportionate punishment or unfair or politically influenced legal processes. Sri Lanka itself provides a clear precedent. Following past insurrections, individuals associated with the Janata Vimukti Peramuna, the JVP, were granted amnesty, released and reintegrated into democratic political life. Honorable Speaker, most members across the aisle, if pardon had been given, cannot even hold these positions today. With many today holding positions of public office, this demonstrates that political conflicts have previously been addressed through political and restorative measures rather than prolonged punitive detention. However, disparity appears to exist in the continued detention and legal treatment of individuals connected to the Tamil political struggle. many of whom have been held for prolonged periods, often under the Prevention of Terrorism Act. Honorable Speaker, there are some individuals who have been there in prison for 30 years, 20 years, 15 years. I have the whole list of it, list of names and the number of years. With significant, many of whom have been held for prolonged periods, often under the Prevention of Terrorism Act, the PTA, which also the government promised to repeal, which they haven't done today, with significant delays in it, in indictments and trials. This raises serious concerns regarding consistency, proportionality and equality before the law. It is also pertinent that the National People's Power, the NPP, pledged in its election manifesto to address the issue of political prisoners. In light of the above, I raise the following questions, Honorable Speaker. Number one, will the Ministry of Justice provide a list of individuals who have been in prolonged detention, including those under the PTA, together with the current status of proceedings in each case? What steps has the Attorney General's Department taken to expedite indictments and prosecutions in long-pending cases? Number three, what measures are being implemented to reduce delays within the court system in such cases? Are there any mechanisms in place to review cases of prolonged detention to ensure compliance with principles of fairness, proportionality and non-discrimination? Number five, what role has the Ministry of Justice played in facilitating or recommending presidential pardons for those serving long-term or life sentences? Number six, what concrete steps have been taken to implement the commitments made in the NPP election manifesto regarding political prisoners? Now, Honorable Speaker, in the Vodayate Nan Paralamandratle, Mullivaikal, Varamte Kalinde, Mudala the Sandar Patle in the Kurvina and Elpin Rain. The Natle, Tamil Makkal, Iron Kanakana Makkal, Lachakanakana Makkal, Kulapate, Padanulu Andhil Kadandam, Indra Nidhi Ladanile, Tamil Makkal, Nidikaha, Poratanakundra, Kadanda Vara Muluadam, Vadakakale, Mullivaikal, Nevendal Narepitukundrakundra, Columbule. Ranua Vira Rudi, a Kondata Naran the Kondra Kundra, Avaran or Pinile Gauru Sabana Ralin and Kuriputa the Poladu, Indre Makal, Buddele Munani and Rakachi say in the Verhel, Indre in the Ningalil and Ningal Nanekran or Podumahana here in the Arasir Vandavar, Ana Indre Arasatara player Krim Peller in the Padavia Vahikar the Kuda, Podumani Palangir Kati, along Indre Padavi Rikamudia, Ava Tamil Arasil Kaidil Kamatiram. ஏன் இந்த அநீதி கௌரவ சபாநாயகர் அவர்களே இதை நாங்கள் ஒருபொழுதும் ஏற்றுக்கொள்ள முடியாது அவங்கள் ஆயுதமேந்தி போராடியது அவங்கள் நம்பிக்கை வைத்த ஒரு அரசியல் காரணத்துக்காக அவர்கள் சாதாரண குற்றவாளிகளை போல நாங்கள் அவர்களை பார்க்க முடியாது இந்த சம்பந்தமாக ஏற்கனவே நாங்கள் கேள்வி எழுப்பிய பொழுது இந்த நாட்டிலே அரசியல் கைதிகள் என்ற ஒரு வரிசையிலே இவருமே இல்லை என்று கூட சொல்லியிருந்தார் ஆனால் தேசிய மக்கள் சக்தியினுடைய தேர்தல் விஞ்ஞாபனத்திலே இது சம்பந்தமாக சொல்லப்பட்டிருக்கு நாட்டினுடைய கௌரவ ஜனாதிபதி அவர்கள் இந்த விடயம் சம்பந்தமாக கரிசனை எடுத்து இது சம்பந்தமாக விடயங்களை செய்ய வேண்டும் நாங்கள் நேற்றைய தினம் மட்டக்களப்பு மாவட்டத்திலே நூலகத்தை திறந்து வைக்கிறதுக்காக ஜனாதிபதியை விசேடமாக அழைத்ததனுடைய நோக்கம் அந்த நூலகத்தினுடைய கட்டுமான பணிகள் இன்னும் முடிக்கிறது இன்னும் 300 மில்லியனுக்கு அதிகமான நிதி தேவை அது தமிழ் மக்களும் வரி கட்டுற மக்கள் அந்த மக்களுடைய வரி காசை மீண்டும் எடுத்து மக்கள் மயமாக்க
வேண்டும் என்று
அதன் அடிப்படையிலே நாங்கள் அந்த ஜனாதிபதி அழைத்திருந்தோம் ஆனால் இந்த முக்கியமான விடயங்கள் சம்பந்தமாக அரசாங்கம் தன்னுடைய நிலைப்பாடை சொல்ல வேண்டும் இன்று ஈஸ்ட குண்டு வெடிப்பிலே எவ்வாறு சுரேஷ் சாலையை கைது செய்திருக்கிறார்களோ நாங்கள் எத்தனையோ ஆண்டுகளுக்கு சுரேஷ் சாலையை இன்று கைது செய்திருக்கிறார்கள் வரவேற்கின்றோம் நல்ல விடயம் ஆனால் இந்த நாங்கள் எத்தனையோ ஆண்டுகள் சொன்னாங்கள் புள்ளியானை கூப்பிட்டு விசாரித்தால் உண்மை வேறு அதே போல இந்த அரசியல் கைதிகளுடைய விடயம் பொறுப்பு கூறல் விடயம் இதிலேயும் கௌரவ அமைச்சராகலே உங்களுடைய அரசாங்கத்திலே நாங்கள் முடிவை எதிர்பார்க்கின்றோம் நாங்கள் இந்த முடிவுக்காக காத்திருக்கோம் இந்த 8-10 பேர் 30 ஆண்டுகளாக சிறையில் இருக்கிறார்கள் அவர்கள் தண்டனை காலம் இதைவிட நீங்கள் தண்டனை அனுபவிக்க வேண்டும் என்று சொல்ல வேண்டாம் கௌரவ அமைச்சராகலே இவர்களை உடனடியாக பொது மன்னிப்பின் கீழே விடுவிக்குமாறு நான் கேட்டுக்கொள்கின்றேன்
Honorable Speaker, the information sought has to be, data has to be collected from the TID, the Attorney General, as well as the prison headquarters. So to get a proper answer, please grant me 2 weeks. I'll make sure that I give a full and a comprehensive answer to the Honorable MP. on a day that he's in the parliament.
Honorable Shanikin, what's your point of order?
Sir, it is about this matter. අපේ 27 දෙක සම්බන්ධව විස්සාවරණියෝගේ 27 දෙක පිළිබඳව තමයි මගේ සාවරණියෝගේ මම මේ ගැටලුව මතු කරන්නේ. ගරු සභානායකතුමත් ඉන්නවා, ඔබතුමත් ඉන්නවා, මහලේකම්තුමත් ඉන්නවා. අපි පාර්ලිමේන්තු බිස්නස් කමිටිය එකේදී සාකච්ඡා කරාම කිව්වා ප්‍රශ්න වලට පිළිතුරු මේ 27 දෙක ගෙනාවේ වැදගත් ප්‍රශ්නයක් ඊළඟ දවසේ උත්තර දෙන්න. ඒතකොට මේක අමාත්‍යංශ 3ක් දාන්න එපා, 4ක් දාන්න එපා කියන නිසා දැන් එක අමාත්‍යංශයක් දාලා ඉදිරිපත් කරනවා. ගරු අධිකරණ ඇමතුමාගේ ඉල්ලීම මම පිළිගන්නවා. හැබැයි අපි මම කෘෂිකර්ම අමාත්‍යංශයෙන් දාපු ප්‍රශ්නේ ගරු සභ කතානායකතුමනි අප්‍රේල් 4 දාපු ප්‍රශ්නෙට තාම උත්තරේ නැහැ. ගිය පාර්ලිමේන්තු සතිය දාපු ප්‍රශ්නෙට තාම උත්තරේ නැහැ. මේ කන්නේ ගොවියන්ගේ පොහොර පිළිබඳව ගැටලුවක් තමයි මතු කරේ. ඉතින් ගරු කතානායකතුමාගේ අවධානයට යොමු කරනවා 27 දෙක සම්බන්ධයෙන් අපි ඒ කියන්නේ සභානායකතුමා සහ ඔබතුමා ඉල්ලපු ක්‍රමවේදයට එක අමාත්‍යංශයකින් ඉතා කෙටි ප්‍රශ්න තමයි අපි දාලා
තියෙන්නේ.
ඒක නිසා ගරු කතානායකතුමා මේක පිළිබඳ අවධානය යොමු කරන්න කියලා අපි සභානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.
වර ප්‍රසාද පිළිබඳ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ජී පොන්නම්බල මහතා.
Honorable Speaker, on the 19th of May 2026, Archana Ramanathan had spoken in the House, referring to me, stating that I had, in the Library of Parliament, in a disgusting and disrespectful manner, abused one Ms. Kausalya Narendran. Honorable Speaker, this statement by the said member is completely false. I never met or spoke or even came face to face with the said individual in Parliament on the 19th of May. Further, I can state categorically that even prior to the 19th of May or thereafter, I have never spoken to the said person or even come into contact with such person. The false claim by the said member of Parliament accusing me of behaving in an abusive manner to a person in the parliamentary complex, and that too to a female, has the clear intention of falsely making allegations and bringing disrepute to my credibility and my work as a member of Parliament. I therefore strongly urge you to safeguard my privileges as a member of Parliament and maintain the basic ethics of the way members must behave by not speaking falsehood and misleading this House and the public as a whole, by taking appropriate disciplinary action against the said member, and I seek a formal apology from him for uttering blatant falsehoods against me. Thank you.
ප්‍රසාද කමිටුට යොමු කිරීමට ගරු ගායන්ත කරුණාතුක මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, අද උදේ ස්ථාවර නියෝග 19 යටතේ අපේ රටේ ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් සපයන වතුකරේ ජීවත් වන මලේගම් ජනතාවට බලපාන ගැටලු ගැන හදිසි විවාදයක් ලබා දෙන්න කියලා විපක්ෂයෙන් ලිඛිත ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා. අපි ඉල්ලා හිටිනවා අද හදිසි විවාදයක් හැටියට 3:30 සිට 5:30 දක්වා එක ලබා දෙන්න කියලා.
සභාවේ ඒකඟතාවය ලබා දෙනවද සම්බන්ධයෙන් ගරු සභානායකතුමා?
ගරු කතානායකතුමනි, රාධාකෘෂ්ණ මන්ත්‍රීතුමාත් අනිත් මන්ත්‍රීතුමාලාත් අපට යොමු කළා තිබෙනවා. මේ පිළිබඳව මීට කලින් බිස්නස් පාර්ලිමේන්තු කාරක සභාවේදී කරුණ ඉදිරිපත් කර වෙලාවේදී අපි පොරොන්දු වුණා එතුමාලට මේ සම්බන්ධව විවාදයක් ලබා දීමට සූදානම් කියලා. දැන් එතුමාලා ඒක හදිසි වාදයක් ලෙස මන්ත්‍රීතුමා ඉල්ලනවා නම් අපේ අද 3:00 අද මේ ප්‍රධානමද කටයුතු නතර කරලා 3:00 සිට 5:00 දක්වා කාලය සනාවෙන් කර දීමට එකඟයි. නමුත් අපිට ගැටලුවක් තිබෙනවා අද දිනේදී වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා රාජකාරී කටයුත්තකට විදේශගතලා තිබෙන නිසා එතුමා සභාවට එන්න වෙන්නේ නැහැ ඔබතුමාට පිළිතුරු ලබා දෙන්න. නියෝජ්‍ය අමාත්‍යවරයා තමයි සම්බන්ධ වෙන්නේ. අනිත් මන්ත්‍රීවරු ඇමතිවරු සම්බන්ධ වෙනවා. ඒ වගේම යම් අසාධාරණකුත් වෙනවා අද දිනේදී කතාවට ලෑස්තිලා හිටපු මන්ත්‍රීතුමාලාට. නමුත් අපේ පිළි අරගෙන 3:00 මෙම යෝජනාව මේ එන්ටර්ටේන් කරන්න මම කැමතියි.
ඒ අනුව මේ යෝජනාව පිළිබඳව අපරභාග 3:30 සිට 5:30 දක්වා පාර්ලිමේන්තු ක්‍රියා කරනු ඇත. ප්‍රධාන වැඩකටයුතු ආරම්භ දී යෝජනා ගරු කබීර් හෂීම්
මහතා. Honorable Speaker, I present the Al Hashimi Association Incorporation Bill.
To second the proposal.
I second the proposal.